ப்ரீ ஒன்றபுள்ள கருசன ராஜகர்ம
சபாபத்துமனி, அப்பே ரட்டே வெதகாத் தீந்து தீர்ன கண்ண சத்தியக் பவட பத்வெலா தீயனவா மெம சத்திய இயதினியத் கதாகரான்ன நியமித்துவத்தி பத் ஏகாபத் விபக்ஷே யம் நாய்டகமக் நிசா ஏ அவஸ்தாவ நுழைபுனா கெசேவெத்தத் விசேஷங் ஏகநத்திய மக்கியன்னோனே அப்பே ரட்டே ஜனதாவ பலாபுருத்துன தா வெதகத் தீந்துவக் ஈயதினியத் மே பார்லிமேந்துவட்ட துணிந்தக வெடிச்சந்த பிரமாணியக்கிங் சம்மத்துனா அப்பே பலாத் சபாவே காந்தானி யோஜனையத் ஏவகேம கொட்டாசவட்ட தமண்ட வக்கியன மந்திரிவரையக்குத் பலாபுருத்துவன யுகியக்க ஏ கட்டியுத்த வெனுவேன் தவந்தம அவசியதாவியட்டு வெலாத்தியனோ ஏவிதரக்னமே அப்பினா பலாபுருத்துவனோ விசேஷம் மேரட்டே ஜனதாவ இல்லன்னே தன்னின் தன காலின் காலட்ட பலாத் சபா சந்ததியன்னமே எக்க தினேயக்கம் முழு லங்காவிம சந்ததியன்னு ஓனிக்கு எனக்கு முகத பௌகிய கால எவனி தத்துவக்கிறது உதா உனே வென கிசிம ஹேத்துவாக்கிந்தனமே யுத்திய பெண்ணலா சந்தி பவத்துவப்பு நிசாமாய் எக்க கொட்டாசக ஜாயகிரகணையாக எனக்கொட்ட யுத்திய நிசா தவத் சந்தியாக பவத்துவா ஏ தவத் யுத்திய இதிரியட்ட எனக்கொட்ட தவ சந்த கொட்டாஸ்வல்ட கடலா திப்பா ஏ கிரமைய ஜனதாவ மேராட்டே ஜனதாவ பிரதிஷேப கரணும் இது ஏ சந்தாத் இதிரியது எம் வினசாக் சிதுக்கரான புழுவண்ணாங் மங்கிதான் இதா வெதகாய் முக்கத ரட்டே முதல் ரட்டே அவசியதாவே ஏக ஏ வகையம தமாய் அது உதாசன அப்பிட புழுவாங்குனா மே ரட்டே ஜனதாவ பலாபுருத்து வச்சதே நவ விவாஸ்தாவக் கெனேன் அவசிய ஏ கெட்டும் பத்த மே பார்லிமேந்துட்டு இதிரிபத்துனா மே பார்லிமேந்துவே முக்கிய அரமுனக் வசேன் கட்டியுத்துக்கரே மே நவ விவாஸ்தாவ சகாஸ்கிரன் வசர கணனாவக் மே சந்தா தவந்த வேசக் தரு ஏ அக்ராமாத்து துமா எத்துலு ஏ சியலும கார மண்டலேட்ட அப்பே கௌரவே ஸ்துதிய புதுக்கரன்னோனே விசேஷம் அப்பே ஜனவரி அட்டவெந்தத் அகோஸ்து தாஹத்வெந்தத் மே ரட்டே ஜாயகிரகணே சந்தா மே வினச சந்தா தாயகத்தை வச்ச பிரிசகே பலாபுருத்துன் தமாய் மே கிரமக்ரமேன் கிரமக்ரமேன் இட்டுவேன் நவ விவஸ்தாவகதி கிசிசேத்ம கிசிசேத்ம புதுதாமட ஏமனத்தாங் அப்பே ரட்டே ஜீவத்வன வெடி பௌத்தரையகட்ட ஏவகேம் இக்கா சமானவ அன்யாகமேட்ட ஏவகேம் சுலு ஜாத்தின்ட மே ஐத்திய மே ரட்டே ஸ்ரீலாங்கிக்கு அன்ஹட்டியட்ட ஜீவத்வன புழுவங் ரட்டக் பவட்ட பத்கரகன ஹமோம மே அப்பே ரட்டே தீன வெதகத்கம தமை பகு ஜாதிகத்வே பகு ஆகமிகத்வே ஏக கௌரஹரி தக்கினவனாங் ஏக அவாசியக் விதியட்ட மங்கிதான்னே ஏக நூகத் நூகத் பிரிசக் தக்கின ஹட்டியட்ட அப்பே ரட்டே சக்திய பகு ஜாதிகத்வே பகு ஆகமிகத்வே ஏ சீருதுனா எக்கத்துக்கரகின மே ரட்டே இதிரியட்டகினியன்ன அத்தியாவசியாய் ஏ சந்தா வெதகத் தீந்துவக் தமை ஏ சதா வதகாத் பீவரக் தமை அது உதாசன மே கெட்டும் பதகாத்து மேகெத் யம் யம் அடுபாடுவக் தக்கினவானாங் அப்பிட்ட புழுவாங் அக்ராமாத்தியதுமா பிரகாசகர் புவாக்காரேட்ட ஏ சந்தா தின கீபயக்ம வெங்கர்ல ஏ சந்தா வாத விவாதக்கர்ல தேசபாலன கோணேன் பலன்னு நெத்துவ தேசபாலனை கோணேன் பலன்னு நெத்துவ விசேஷம் மே கியன்னோனே முகத போஹோ பிரிச உற்சாகரன்னே மே தேசபாலன ஜாயகிரகணேட்ட ஏமனத்தங் ஜாதிகத்வே ஆகம விகுணல பர பௌகிய காலே யுத்த விக்க விகுல்லா மெதிவர்ண திப்ப வகை அது உற்சாகர்ணா ஜாத்திய ஏமனத்தங் ஆகம விகுல்லா மெதிவர்ண ஜாயகிரகணே கரன் ஏ ஏ சந்தா ஏ ஏ கோணேன் ஏ பால கிரியாவட்ட மதிஹத் நொவி மேக ரட்டே அவஸ்தாவியாக் அப்பே ஸ்ரீலாங்கிகெங்கே அவஸ்தாவியாக் ஹட்டியட்ட කටයුතු කරන්න ඕනි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනි. මේ හරි මගේ යන මේ ආණ්ඩුවට ඉතා වැදගත් පනත් කෙටුම් පතක් තමයි අදත් ඉදිරිපත් කරලා තියෙන්නේ. තිරසර සංවර්ධන පිළිබඳව පනත් කෙටුම් පත විශේෂයෙන්ම UNDP එක එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2030 වර්ෂයට ක්‍රියාත්මක කිරීම සඳහා තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේක සමහරක් අය දකිනවා ඇති ජාත්‍යන්තරයට දන ගහනවා කියන එක. මේ එහෙම නැත්නම් ජාත්‍යන්තරකය කියන හැමදේම කරනවා කියන එක. හැබැයි මේක අපේ රටට අවශ්‍ය දෙයක්. අපි දන්නවා පහුගිය කාලේ සංවර්ධනය කියලා ඕනෙම විදිහට කරන්න ගිහිල්ලා අන්තිමට අපේ අනාගත පරම්පරාවට විශේෂයෙන්ම අනාගත පරම්පරාවට ලොයේ ගැටලුවලට මූණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඉතින් අපි මේ රට සංවර්ධනය කරනකොට තිරසර සංවර්ධනය විශේෂයි. ඒ කියන්නේ අනාගත පරම්පරාව උදෙසා අනාගත පරම්පරාව ගැනත් සැලකිල්ලට හිතේ තබාගෙන මේ රට සංවර්ධනය කරන්න නොයෙක් අංශ කෙරෙහි අපි ඒ කටයුත්ත වෙනුවෙන් තමයි මේ වගේ පනත් කෙටුම් පතක් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මූලිකත්වයෙන් කටයුතු කරලා අපේ මේ කටයුත්ත සඳහා අපේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා ඉතා දේශ්ච වැදගත් මේ පරිසරයට ආදරය කරන ඒ වගේම මේ රටේ ජනතාවට ආදරය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ට මේ කටයුත්ත වගකීමට ගැනීම පිළිබඳව සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා එතුමාට ඒ ශක්තිය තියෙනවා මේ කටයුත්ත ඉදිරියට ගෙන යන්න. මම දකින්නේ මේ කෙටුම්පත ඉදිරිපත් කිරීම පමණක් නෙවෙයි, මේක සඳහා කාර්යාංශයක් පිහිටවීම පමණක් නෙවෙයි, මේ කටයුත්ත මේ සෑම සංවර්ධන කටයුත්තකටම තිරසර සංවර්ධනය කියන එක යාබද්ධ වෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ. අපි දන්නවා දැන් සෑම ග්‍රාම සේවක කොට්ට අපි දෙවන්ත සංවර්ධන කටයුත්තක් කරනවා. ප්‍රධාන වශයෙන් විශාල ව්‍යාපෘති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 5-10 ග්‍රාමීය සංවර්ධන කටයුත්තක වෙන්න පුළුවන්. සමහරක් අය හිතනවා නම් මේ තිරසර සංවර්ධනය ගැන කතා කරන්න ඕනේ මේ විශාල ව්‍යාපෘති වලට පමණක් කියලා. මම හිතන්නේ ඒක වැරදි දෙයක්. අපි ගමේ ග්‍රාමීය සංවර්ධනයට ලක්ෂ 5-10 මුදලක් අපි වැය කරනවා නම් අපි අන්න ඒ කටයුත්තටත් ගරු අමාත්‍යතුමනි අපි තිරසර සංවර්ධනය සඳහා අවධානය යොමු කරන්න ඕනේ. අපි රුපියල් ලක්ෂ 10ක මුදලක් කොන්ක්‍රීට් කරනවා නම් ඇයි අපිට ඒ ලක්ෂ 10න් රුපියල් 50,000ක් පාර දෙපැත්තේ ගස් ටිකක් පවන්න මුදල් වෙන් කරන්න බැරි? මේ තිරසර සංවර්ධනය අපි දැවැන්තම සංවර්ධන කටයුත්ත මේ ග්‍රාමීය වශයෙන් සිදු කරනකොට යන්න ඒ තැනේ ඉඳන් අපි ආරම්භ කරන්න ඕනේ. ලොකු දැවැන්ත ව්‍යාපෘති වලට තිරසර සංවර්ධනය කියන ඒ කොන්සෙප්ට් එක ඒ සංකල්පය එකතු කරනවා වගේම කුඩා ග්‍රාමීය සංවර්ධන සෑම කටයුත්තකටත් ඒ තිරසර සංවර්ධන සංකල්පය එකතු කරගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ඉන්දික අනුරත්.
බොහොම ස්තුතියි ගරු මූලාසනේ සභාපතිතුමනි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය කෙටුම්පත අද සාකච්ඡාවට ගැනෙන අවස්ථාවේදී අදහස් පළ කිරීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සුතිවන්ත වෙන ගමන් අපේ මිත්‍ර හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා එතුමා මේක දකින විදිය සහ ඊයේ සම්මත කරගත්තු අනපනත් සම්බන්ධයෙන් ඒ සම්පත් හදිසියේ ඡන්දේ ලබාගෙන කරපු කටයුතු සම්බන්ධයෙන් එතුමා සාධාරණීකරණයක් කිරීමට උත්සාහ කළා. ඒකදී මම නැවතත් කියන්න ඕනේ නැහැ, නමුත් රාත්‍රී 9 විතර වෙනකන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙච්ච දේවල් මාධ්‍යෙන් සහ ඒ සියල්ලෙන් කවුරුත් දැකගත්තා. එනිසා අපි ඊට වඩා එක කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය අපේ ගරු ඇමතිතුමාට බාර දෙද්දී අපි දකිනවා ඇමතිතුමා මේ වෙද්දී අලින්ම පිටරට පටවන්නත් උත්සාහ කරන කාලයක්. ඒ නිසා තිරසර සංවර්ධනය කැලෑ ටික එලි කරලා ආවට ගියාට ගෙවල් දොරවල් හදලා ඒ වගේම ඒ සංවර්ධනයට ඕන කරන දේවල් ඒ විදිහට අලෙවි කරන්න හදනවා නම් මං හිතන්නේ මේකත් සංකල්පයක් විතරක් වෙයි. ඔබ තමුන්නාන්සේලාගේ ඔබතුමාගේ පිළිතුරු කතාවේදී මම කැමතියි. මොකද ඔබතුමා ජේෂ්ඨ ඇමතිවරයෙක් වගේම ක්‍රියාශීලී හොඳ හැකියාවන් තිබිච්ච ප්‍රධාන ඇමතිවරයෙක් අපි දන්න විදිහට. ඒ නිසා ඔබතුමාට මේ කටයුත්ත බාර දීමේදී ඔබතුමා මං හිතන්නේ මේ කටයුතු හරියාකාරව කරයි. හැබැයි ආණ්ඩුව අවුරුදු දෙකම මාරටම ගරු ඇමතිතුමා සංකල්ප විතරයි ගෙනාවේ. සංකල්ප එක්ක විතරයි ජීවත් වුණේ. සංකල්ප විතරයි කතා කරේ. ක්‍රියාවට නැගිච්ච එකදු සංකල්පයක් අපි දැක්කේ නැහැ. ක්‍රියාවට නැගිච්ච එකම වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. දැන් මේකෙදි කතා කරනවා ජල කළමනාකරණය සම්බන්ධයෙන් මේ තිරසාර සංවර්ධනය උපයෝගී කරගෙන මේ ජලය කොහොමද අවශ්‍යතාවයන් අනුව ලබා දෙන්නේ කියලා. අද වෙද්දී දිස්ත්‍රික්ක 23කට වැඩිය ජලය නැහැ. අද වෙද්දී දිස්ත්‍රික්ක 23කට බවුසර් මගින් තමයි ජලය ලබා දෙන්නේ. එතකොට ජලය නොමැතිව මේ තිරසර සංවර්ධනය කරන්න තවමත් දැන් පළාත් පාලන ආයතන නියෝජනය කරපු අපි දන්නවා පළාත් පාලන ආයතන වලට මොනතරම් කාර්යභාරයක් තියෙනවද කියලා. දැන් පළාත් පාලන ආයතන වල සභාපතිවරු ඒ ආයතන තිබුණා නම් මේ තිරසර සංවර්ධනයේට ලොකු පිටුවහලක් වෙනවා. මොකද ඒ ආයතන තුලින් පුළුවන් මේ උග්‍ර ජල හිගයට යම් පිළියම් ගේන්න. ඒ වගේම නීති හදන්න. ඒ නීති ක්‍රියාත්මක කරන්න. දැන් උදාහරණයක් විදියට ගත්තාම මේ ජල කළමනාකරණයේදී අමාත්‍යංශයට විතරක් නෙමෙයි මේ ඉඩම් කට්ටි ගැනීම ඒ වගේම භූවිද්‍යා හා පතල් කාර්යංශය කරන අත්නොමතික ක්‍රියාවලියන් වලට විරුද්ධව වැඩපිළිවෙළවල් ගෙනීම මේ සියල්ල දැන් පළාත් පාලනේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් අයින් කරලා නිසා මේ වැඩපිළිවෙළිද ඔබ තමුන්නාන්සලට අඩි දෙක තුනක් පස්සට ගන්න වෙනවා. ඒකම හෙට අනිද්ද ඔබ තමුන්නාන්සලා පළාත් සභා මේ තුනක් විතර අහෝසි වෙනවා. ඒකේ මන්ත්‍රීවරු නැතුව යනවා. ඇමතිවරු නැතුව යනවා. මහ ඇමතිවරු නැතුව යනවා. මේ පළාත් සභා ආණ්ඩුකාරවරය අතර ගියාම ඒ පළාත් සභාවලත් මේ තිරසාර සංවර්ධනය මැතිවරණයක් ගේන තාක් දුරට මේක අඩපණ කරගන්න සිද්ධ වෙනවා. මේ රටේ නීති පද්ධතිය හැදලා තියෙන මේ විදියට මේ රටේ නීති පද්ධතිය හැදලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව පළාත් සභාව සහ ප්‍රාදේශීය ආණ්ඩු විදියට ඒ ක්‍රමානුකූලව යන්න. දැන් අපි දකිනවා හම්බන්තොට ප්‍රදේශයේ නියෝජ්‍ය නායකතුමා ආණ්ඩුවේ ඉන්න ගෙවල් හදනවා. දැන් තිරසාර සංවර්ධනයේදී නිවාස අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒ නිවාස හැදීමේදී ඒ කැලෑ එළිවෙන්න එහෙම නැත්නම් ඉඩම් කච්චේරි තියලා ඒ ඉඩම් හරියාකාරව අත්පත් කරගන්නවද? අද ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වා ඒ ගම්මානවල විශාල විදියට දැන් වනසතුන් සැරිසරනවා. ඒ වගේම අලි ගහණේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවට පිළියම් හොයාගෙන නැතුව තිරසාර සංවර්ධනයේ මං හිතන්නේ ප්‍රායෝගිකව දැන් අපි ඒ පහුගිය වකවානුව තුළ ඔබතුමාලා දන්නවා ඔබතුමාලගේ ප්‍රධානම සටන් පාඨයේ තිබුණේ අපි සංවර්ධනය කරපු කාපට් මාර්ග අපි සංවර්ධනය කරපු මංමාවත් මේවා නෙමේ ජනතාවට ඕනේ කියලා. අපි කාපට් පාර දාදී ඇහුවා කාපට් කන්නද කියලාත් ඇහුවා. කාපට් පාර දාන්නේ දැන් මේ තිරසහර සංවර්ධනය අද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කාපට් මාර්ග නිසා. අද පේදුරු තුඩුවේ ඉඳලා අද දෙවුන්දුරු තුඩුවට එනකන් කිසිම ආපදාවකින් තොරව ක්ෂණිකව ගමන් කිරීමට ඒ මාර්ග පද්ධතිය රට පුරා විහිදුවලා හදලා තියෙනවා. එතකොට මේ මාර්ග පද්ධතිය උපයෝගී කරගෙන විශාල විදියට ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට අධ්‍යාපනය ගැන කතා කරනවා. අද කාන්තාවට හිමි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය මේ සියල්ල ගැන කතා කරනවා. මේවට අවශ්‍ය කරන සම්පත් පහුගිය රජය විසින් ඉදි කරලා දීලා හමාරයි. ඔබ තමුන්නාන්සලට මේ අවුරුදු දෙකහමාරට මේවා ක්‍රියාත්මක කරගන්න ඕනතරම් කාල වේලාව තිබුණා. නමුත් අවශ්‍ය කරන මූල්‍යම හැකියාව මේ ආණ්ඩුව තුල නැහැ. ඒ නිසා තමයි හැම සංකල්පයක්ම ඇවිල්ලා ඒක සංකල්පයක් පමණක් වෙලා කඩාගෙන වැටෙන්නේ. ඒක සංකල්පයක් පමණයි වෙන්නේ. යථාර්ථයක් කරගන්න හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ. මේ ආණ්ඩුව මූල්‍ය කළමනාකරණය අතින් අති අසාර්ථක මූල්‍ය කළමනාකරණයක මේ ආණ්ඩුව ඉන්නේ. දැන් අපි දකිනවනේ දැන් අපි කොච්චර ආණ්ඩුවේ ප්‍රතිපත්ති හොඳයි කියලා කතා කරුවත් ආණ්ඩුවේ වැඩපිළිවෙල හොඳයි කියලා කතා කරුවත් අපිත් බලන් ඉන්නවා මේක කොයි වෙලේද හොඳ වෙන්නේ කියලා. දැන් මේ බැඳුම් කරේ ගැන කතා කරද්දී මේ බැඳුම් කරේ දේවල් එළියට එද්දී අපි බලනවා මේ රටේ පාලකයෝ මේ ආයතන පාලනය කරන්න දීලා තියෙන්නේ නන්නත්තාරගේ උදවියකටද කියලා. දැන් බැඳුම් කර කොමිසමට අද සාකච්ඡා ඒ සාක්ෂි කතා කරන්න එද්දී පැහැදිලිව කියනවා ඒ පුද්ගලයා විදේශිකයෙක්, ඒ පුද්ගලයාට අයිතියක් නැහැ මේක ගැන කතා කරන්න, ඒ පුද්ගලයාට වමනාවක් නැහැ මේක ගැන කතා කරන්න, එහෙනම් ඒ පුද්ගලයාගේ ගරුත්වය රැකලා දෙන්න කියලා. ගරුත්වය රැකලා දෙන්න කියලා. ඉතින් මේක පුදුම කතාවක්. දැන් මහ බැංකුවේ අධිපතිවරයාව පත් කරගත්තේ විදේශිකයෙක් බව නොදැනද? ඒ මහ බැංකුව අධිපතිවරයා මේ රටට වගකිව යුත්තේ නොවේද? ඒ වගකිව යුත්තේ නොවන හින්දාද සාක්ෂි කතා කරන්න බෑ කියන්නේ? මුදල් කොලේ අස්සන දාන්න පුළුවන් නම්, එම් එපැමිණි වංචාවක් සිදු වෙන්න පුළුවන් නම්, මේ පත් කරපු අගමැතිවරයා සහ ඒ පත් කරන්න නිර්දේශ කරපු අගමැතිවරයා සහ ජනාධිපතිවරයාත් මේවට වග කියන්න ඕන. ඒ නිසා මේ මෙවැනි මේ විනාශ වෙච්ච මුදල අද අපිට තිබුණා නම් අපිට මේ තිරසාර සංවර්ධනය කරන්න මං හිතන්නේ ඔබතුමාලට කඩිනමින් පටන් ගන්න පුළුවන්. අද ඒක නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මම කියනවා ගම්පහ දිස්ත්‍රික්කයක් විදියට මේ මුතුරාජවෙල රක්ෂිතය ඒකත් ඔබතුමාට අයිති, ඔබතුමාගේ අමාත්‍යංශයට අයිති. අද මේ මුතුරාජවෙල රක්ෂිතය දැවැන්ත විදියට විනාශයට යනවා. දැවැන්ත විදියට විනාශයට යනවා. ඒ හරිත කලාපය ඔබතුමා කොළඹට සේන්දුවේදී දකින්න ඇති. මේ අධිවේගී මාර්ගයේ දෙපැත්තේ තියෙන හරිත කලාපය අද විශාල විදියට විනාශ කරගෙන ජලජ ජීවීන් ඒ ප්‍රදේශයට කුණු බැහැර කරලා ඒ ප්‍රදේශයේ කාර්මීකකරණය කරලා ඒ කාර්මීකකරණය දැන් අපිට ගරු ඇමතිතුමා කොළඹට කිලෝමීටර් 15න් 20න් කාර්මික කලාප අවශ්‍ය නැහැ. අද වෙද්දී මුළු රටම නිදහස් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා මුළු රටේම තියෙනවා මේ කාර්මික කලාප ඇති කරන්න පුළුවන් මුඩු බිම්. ඒ මුඩු බිම් වල අවශ්‍යතාවය හොයාගෙන ඒව කරන්න පුළුවන්කම තියෙද්දී මේ රක්ෂිතයට ගෙනල්ලා මේ ජලජ ජීවීන් මේ ඒ පරිසරය ඒ කඩොලාන ශාක අද වෙද්දී දැවැන්ත විනාශයකට ගිහිල්ලා තියෙනවා. දැන් කෙරවල පිටියේ ඊළඟ බලාගාරය හදන්න හදනවා. ඒ අක්කර 100ක් 200ක් ගත්තාම ඊට පස්සේ කෙරවල පිටියට කුණු ගෙනihin දාලා ඒ කුණු එක් රැස් කරලා ඒක වෙන් කරලා විදුලිය නිපදවන්න හදනවා. ඒකට යන අක්කර 100 200 ගත්තාම අක්කර 4500ක් මේ වෙද්දී අක්කර 4500ක් විනාශ වෙන තත්ත්වයට ගිහිලා තියෙනවා මේ මුතු රාජවෙල ආශ්‍රිතව. ඉතින් ඒ නිසා මේ සත්ත්ව ප්‍රජාවට වාසභූමි නැති වෙලා තියෙනවා. ඒ වාසභූමි නැතිවීම නිසා තමයි සත්වේ ප්‍රජාව අලි ගහණය මේ ගම්වලට එන්නේ. අර අපේ මන්ත්‍රීතුමිය කිව්වා වඳුරෝ රිලව් අද ගෙවල් වලට. දැන් මගේ දිවුලපිටිය ප්‍රදේශයේ ඉස්සර හිටියේ නැහැ මේ වඳුරෝ රිලව්. උන් හිටියේ මං හිතන්නේ බොහොම එහයි. දැන් අද වෙද්දී ඇවිල්ලා ගල් කඳු ටික කැඩිලා ඒ ප්‍රදේශයේ තියෙන ඒ ඉඩම් කට්ටි කැඩිලා අද ඒ සත්තුන්ට ඉන්න තැනක් නැහැ. අද ජනතාවට බත් මුට්ටියක් උයලා බත් මුට්ටිය තියාගන්න බෑ. ඒක උස්සයි යනවා. පොල් ගෙඩියක් කඩන්න බලාගෙන ඉන්න මිනිස්සයාගේ කුරුම්බේ කඩලා වඳුර බොන තත්ත්වයට දඬුලෙන්නු බොන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ගම්පහ දිස්ත්‍රික්කේ ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කේ ඒ වගේම මේ පළාත්වල ඒ වගේම තමයි මේ ආණ්ඩුව මේ තිරසාර සංවර්ධනයේ මුවාවෙන් ඔබ තමුන්නාන්සේ දන්නවා විශාල විනාශයක් අර වොක්සගන් කර්මාන්ත ශාලාව ගේනවා කියලා. පොල් ගස් 3500ක් 4000ක් විනාශ කරලා තියෙනවා. ඒකේ තිබිච්ච කැලෑ ගස් ටික විනාශ කරලා තියෙනවා. ඒ නිසා ඇමතිතුමා ඔබතුමාට වගකීමක් තියෙනවා. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයට විශාල වැඩ කොටසක් කාර්යභාරයක් ගෙනාපු පුද්ගලෙක්. ඒ වගේම ප්‍රධාන ඇමතිවරයා විදියට ලොකු කීර්තියක් ගෙනාපු පුද්ගලෙක්. ඔබතුමා කියන දේ මං හිතන්නේ කවුරුත් නාහයි කියලා. ඒ නිසා සංවර්ධනය ගේනවා නම් පරිසරය රැකෙමින් සංවර්ධනය ගේන්න වැඩපිළිවෙලක් හදන්න කියන ඒ ඉල්ලීම කරන ඔබතුමාගෙන්. මොකද පරිසරය ආරක්ෂා වුණොත් දැන් අපිට අපි දන්නවා අපේ දෙවුල පිටිය ඒ වගේම එහා පැත්තේ කුරුණෑගල පන්නල මේ ගම්වල තියෙනවා විශාල විදියට මේ ඉදිකිරීම් වලට ගන්න අමුද්‍රව්‍ය ටික. මේ අමුද්‍රව්‍ය ටික භූවිද්‍යා පතල් කාර්යංශේ මේ අමුද්‍රව්‍ය වලට බලපත්‍ර දෙන්නේ හරියට ඒ අමාත්‍යංශවල නිලධාරීන්ගේ අම්මල අප්පල දුන්න බූදලයක් විදියට. ඒක ගැන ප්‍රාදේශීය ලේකම්ගෙන් අහන්නේ නැහැ, ග්‍රාම නිලධාරියාගෙන් අහන්නේ නැහැ, සම්බන්ධීකරණ කමිටුවට ගේන්නේ නැහැ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කතා කරන්නේ නැහැ. කෙලින්ම ආවා පරීක්ෂා කරලා බැලුවා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගෙන්න ගත්තා, පරිසර අමාත්‍යාංශය ගෙන්න ගත්තා, පුරා විද්‍යාව ගෙන්න ගත්තා, නිලධාරී ටික ඔක්කොම එකතු කරගෙන ඒගොල්ලෝ බලපත්‍රය දෙනවා. ගමේ ඉන්න දේශපාලන නියෝජනය දන්නේ නැහැ, ගමේ ඉන්න පරිසර කමිටුව දන්නේ නැහැ. මේක එදත් වුණා, අපි එදත් මේවට විරුද්ධව කතා කරා, අපි තවමත් කතා කරනවා. මේ විනාශ වෙන්න දෙන්න එපා, මේ විනාශ වෙන්න දෙන්න එපා. දැන් අද උදේ අපේ විජේමුනි සොයිස ඇමතිතුමාගෙන් වැව් වලින් ලබා ගන්න වැලි ගැන කතා කරා. වැව් වලින් වැලි ලබා ගැනීමේ ගැටලුවක් නැහැ, නමුත් ක්‍රමයක් තියෙන්න ඕන. ඒ සම්පූර්ණයෙන් වැවේ තියෙන ඒ තියෙන පාදම ඉවත් කරලා වැලි අරගෙන ඒ වැලි ටික කොළඹ ගෙනල්ලා බිල්ඩින් හැදුවට වැඩක් නැහැ. අපිට වාරි කර්මාන්තයෙන් එකතු කරගන්න ජලය ක්‍රෑෂ් කරගන්න ඒ වැව් ටික හිඳිලා යනවා. ඊට පස්සේ ඒ වැව් ටික වැවට වතුර පිරিলা මාස දෙක තුනක් යද්දී ඒ වැව් ටික හිඳිලා යනවා. ඒ නිසා ඒ තත්ත්වයට යන්න නොදී නියම අධීක්ෂණයක් යටතේ
කරු මන්දිරතුමා කාලය අවසන්
නියම අධීක්ෂණයක් යටතේ මේ සංවර්ධන ක්‍රියාවලිය කරන්න. මේ තිරසාර සංවර්ධනය මුළු පරිසරයත් එක්ක බද්ධ වෙලා කරගන්න පුළුවන්කම මේ ආණ්ඩුවට, මේ රටට, මේ පාර්ලිමේන්තුවට තියෙනවා නම් ඒක 2030 දී වාසනාවන්ත තිරසාර සංවර්ධනයක් වෙයි කියන බලාපොරොත්තු මම ළඟ තියෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් මිනිස්ටර් ඩයසිරි ජයසේකර.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දවසේ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හදලා, ඒ වගේම මාර්ග උපාය මාර්ග සංවර්ධන වැඩපිළිවෙලක් හදලා, ඒ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික සභාවක් ස්ථාපිත කරලා රටට තිරසාර සංවර්ධනය පිළිබඳ සිරසාර වැඩපිළිවෙලක් ගේන්න විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අපේ රයින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විසින් මේ ගෙනාපු යෝජනාවලිය මං හිතන්නේ මේ කෙටුම් පතක් විදියට අද අපි විවාදයට ලක් කරනවා. මං කියන්න කැමතියි එක පැත්තකින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විදියට රටේ ජාතික ප්‍රතිපත්ති හදනකොට ඒ සම්බන්ධව තිරසාර සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරයෙක් මං හිතන්නේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ පත් කරලා තිබුණා අපේ ජනාධිපතිතුමා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නව ආණ්ඩුවෙන් අපේ ගාමිණී ජයවික්‍රමපෙරට මැත්තුම. ඒ වගේම මේ සංවර්ධනය පිළිබඳ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික සභාව ස්ථාපිත වෙන්නේ අධිකාරු ජනාධිපතිතුමාගේ යටතේ. ඒ වගේම තිරසාර සංවර්ධනය පිළිබඳව ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් තිරසාර සංවර්ධනය පිළිබඳ අමාත්‍යතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා. මම කියන්න කැමතියි තිරසාර සංවර්ධනය පිළිබඳව ජයවික්‍රමපෙර ඇමතිතුමාට මේ ලබලා දුන්න තනතුර මං හිතන්නේ ඉතාම සුදුසු කෙනාට සුදුසු ස්ථානයේ දුන්නයි කියලායි මම විශ්වාස කරන්නේ. මොකද හේතුව එතුමා ප්‍රධාන අමාත්‍යවරයා විදියට අපේ වයම් පළාතට විශාල කීර්තියක් දුන්න කෙනෙක් විතරක් නෙවෙයි, වයම් පළාතේ විශාල පිබිදීමක්. පැහැදිලිව කිව්වොත් අර අපේ ඉන්දික මන්ත්‍රීතුමා කිව්වා වගේ පරිසරයට හානි නොකර කොහොමද රට සංවර්ධනය කරන්න කියන එක ඔප්පු කරපු නායකයෙක් තමයි ජයවික්‍රමපෙර මැතිතුමා. මොකද එතුමාගේ කාලවකවානුව තුළ විශාල වැඩ කොටස් ගණනාවක් එක පැත්තකින් සංවර්ධනය ගේන ගමන් ගහකොළ සදාසීපාව ආරක්ෂා කරගන්න, ඊළඟට මේ අලිගහණය පිළිබඳ ඇති වුණු තත්ත්වයන්ට යම් විසඳුමක් දෙන්න, ඒ වගේම වනාන්තර ආරක්ෂා කරගන්න, මේ සියල්ලට මෙතුමා වයම් පළාතේ මහඇමතිවරයා විදියට විශාල කැපවීමක් මාංශයක් සහ වැඩ කොටසක් කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් යටතේ මේ තිරසාර සම්වර්ධනය පිළිබඳව අමාත්‍යවරයා විදියට එතුමාට ඒ අමාත්‍යංශ භාර දීම ගැන මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා අධිකාරී ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාට. මම කියන්න කැමතියි අද ලෝකේ මේ සස්ටේනබල් ඩිවලප්මන්ට් කියන එක නැත්තම් තිරසාර සම්වර්ධනය කියන කාරණේ අවුරුදු ගාණක් තිස්සේ සාකච්ඡා වෙන කාරණා. අපි එක් පාරකට ආවා, මට මතකයි 2001-2003 කාලේ සස්ටේනබල් ඩිවලප්මන්ට් ගෝල්ස් කියලා අපි එක එක රටවල්වලට මුදල් දුන්නා. ඒකේ විශාල වැඩ කොටසක් කරන්න, ගන්න තියෙන පියවර ගැන කතා කරන්න, මේ සියල්ලට විශාල මුදල් ප්‍රමාණයක් ලෝකේ අද ඒකට වෙනම ක්‍රමවේදයක් හදලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තවත් ආයතන ගන්නවකුත් එකතු කරලා. ඒ නිසා හැම වෙලාවකම ලෝකේ තියෙන සමබරතාවය ආරක්ෂා කරගන්න අපිට මේ ග්‍රහලෝකය ගැන කල්පනා කරනවා නම් මේක ඇමරිකාවද ශ්‍රී ලංකාවද ඉන්දියාවද නේපාලයේද බූතානයේද කියලා කල්පනා කරන දෙයක් නෑ. අපි කල්පනා කරන්න තියෙන්නේ මේ ලෝකය කොහොමද අපි මනුස්ස වාසයකට සුසු පරිදි තවදුරටත් ශක්තිමත් තියාගන්නේ. ඒ වගේම අපේ තියෙන ද්‍රව්‍ය ටික මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනවද පාවිච්චි කර නොහැකි දේවල් කොහොමද අපිට නැවත පාවිච්චි කරගන්නේ. ඒ වගේම කොහොමද මේ වන ගහණේ ආරක්ෂා කරගන්නේ, මේ පෘථිවිය තුල ජීවත් වෙන මිනිස්සු වගේම සතුන් කොහොමද ආරක්ෂා වෙන්නේ. මේ සියලු කාරණා තමයි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන වැඩපිළිවෙල අතර ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් අද ලෝකේ විශාල අර්බුදයක් තියෙනවා. මොකද හේතුව අපි දන්නවා පෞගිය කාල වකවානුවේ අවුරුදු මේ නව ආර්ථික වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන්ම යුරෝපයේ ඇති වුණ කාර්මික විප්ලවයත් එක්ක විශාල වශයෙන් ලෝකය දියුණුවේ ඉහළ පෙත්තට හිනි පෙත්තට යන්න පටන් ගත්තා. 20 වෙනි සියවසේ 21 වෙනි සියවසේ වෙනකොට ලෝකයේ ඉතාම තමන්ගේ අත උඩට ගේන්න පුළුවන්කම ලැබුණා. මුළු ලෝකෙම තියෙන දත්ත ටික සියල්ලම තමන්ගේ අතට එක විනාඩියක් ඇතුළත ගන්න පුළුවන් තැනකට අද ලෝකෙ පත් වෙලා ඉවරයි. ඒ තාක්ෂණයේ විශාල දියුණුවක් අද ඇති වෙලා තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තම තාක්ෂණයේ දියුණුවීමත් එක්ක බැර කර්මාන්ත ප්‍රමාණය යම් තරමකට තවත් වැඩි වීමත් එක්ක විශාල පරිසර දූෂණයක් ලෝකෙ හැමතැනකම අපි අද දකින්න අත්දකින්න ලැබෙන. ඒ නිසා තමයි මේ ගෝලීය උණුසුම පිළිබඳව අපි කතා කරන්නේ අවුරුදු ගාණක් තිස්සේ. ගෝලීය උණුසුම අද විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රටවල් දැන් අද ඇමරිකාවේ එක දිගට සති කිහිපයක් ඇතුළත කුණාටු ගණනාවක් ඇති වුණා. ටෙක්සාස් ප්‍රාන්තය සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. මේ විදිහට ගත්තම ප්‍රදේශ ගණනාවක් අද ඇමරිකාවේ විනාශ වෙලා යමින් තිබෙනවා. මේ අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ දකුණු ප්‍රදේශයේ ගාල්ලේ මාතර හම්බන්තොට රත්නපුරේ වතුර දානකොට ගම් වතුර එනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයට එක වතුර බිඳක්වත් නැහැ. අපි වේලිමින් තමයි ඉන්නේ. මේ වගේ වාතාවරණයක් වෙනද ඇතුනේ නැහැ. සාමාන්‍යයෙන් වහිනවා නම් මුළු ලංකාව පුරාම කුඩා දූපතක් විදිහට හැම තැනකම වර්ෂාව ආවා. පායනකොට හැම තැනටම පෑවිල්ල ආවා. නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙන නිසා තමයි මේ පරිසරය රැකගෙන අපි ඉදිරි කටයුතු කරන්න ඕනේ කියන කාරණේ ගිනා. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගැන කතා කරන, තිරසාර සංවර්ධන ගැන කතා කරන ලෝක ජාති ඇමරිකාව ප්‍රමුඛ, යුරෝපයේ ප්‍රමුඛ ඒ ලෝක ජාතීන්ගෙන් අද ඇතිවලා තියෙන තත්ත්වය මොකද්ද මේ ලෝකේ පැවැත්මට? ඔවුන් තමයි වැඩිම හානිය මේ රටට මේ ලෝකෙට කරමින් ඉන්නේ. ඒ අයගේ තමයි අපි බලපුවාම කාබන් දහනය ගත්තොත් ඉතාම ඉහළම මට්ටමට ගියලා තියෙන්නේ අද ඇමරිකාවේ සහ චීනේ. මේ වගේ රටවල් තමයි අද මේ කාබන් දහනය ඉතාම ඉහළම තැනකින්. හැබැයි ඔවුන් තමයි අද ලෝකේ මේ තිරසාර සම්වර්ධනය ගැන, ගෝලීය උණුසුම ගැන, මේ වායු දූෂණය පිළිබඳව වැඩියෙන්ම සම්මන්ත්‍රණ දීතිය මුළු ලෝකෙ ඔක්කොම රටවල් ටික එකතු කරගෙන ඔවුන් අපිට උපදෙස් දෙනවා. ඔවුන් පැත්තකට ලයින්දගෙන ඔවුන් අපිට තමයි උපදෙස් දෙන්නේ මේ ඔබලා හරියට කරන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ කාරණේ තමයි ඔබ අපිට උපදෙස් දෙන්න කලින් කරුණාකරලා ඒ ඇඟිලි ඇඟිල්ල ඔබේ පැත්තට දික් කරගෙන ඔබේ වැඩ කටයුතු ටික ඉස්සෙල්ලා කරගන්න කියලා තමයි අපිට ඉස්සෙල්ලාම කියන්න වෙන්නේ. මොකද හේතුව අපි වගේ කුඩා රටක කාබන් දහනය පිළිබඳව ගත්තොත් අපේ වායු දූෂණය පිළිබඳව ඉතාම අවම තැනක අපි ඉන්නේ, 2.5ක් වගේ තැනක. අද ඇමරිකාව චීනය වගේ ගත්තම 10යි 11යි මේ ඇවිල්ලා තියෙන මිනිණුව ගත්තම ඉතාම ඉහළ තැනක උන් ඉන්නේ. ඔවුන් අර අපිට මතකයි කියතෝ ගිවිසුමන ඔවුන් එකඟ වුණා මේ ප්‍රමාණය ඔවුන් පල්ලෙයාට ගේනවායි කියලා 105කට. නමුත් අදත් තවමත් ඒ රටවල් ඒ ස්ථානෙම තමයි ඉන්නේ. ඔවුන් හැබැයි අපිට උපදෙස් දෙනවා කාබන් දහනය පිළිබඳව, නැත්නම් වායු දූෂණය පිළිබඳව, වායු ගෝලීය දූෂණය පිළිබඳව, මේ සියල්ල පිළිබඳව අපිට උපදෙස් දෙන තැනට පත් වෙලා. ඒ නිසා මම කියන්න කැමතියි අපි වගේ කුඩා රටක් මේ ආදර්ශය දෙනකොට අපි පනතක් ගෙනල්ලා සම්මත කළා විතරක් නෙමෙයි අපි ආදර්ශය දීලා තින්නේ අනෙක් රටවල් එක්ක ගත්තම ලෝකේ අපි එය සැබෑින්ම ක්‍රියා කරමින් තිබෙන. හැබැයි ඒ අපිට තවමත් මදි. අපි කල්පනා කරන දේ තමයි ඒක තමයි අපි හැම කෙනෙක්ම කියන්නේ. අපි ඒකයි හැම වෙලේම කතා කරන්නේ මේ සංවර්ධනයත් එක්ක විශාල අර්බුද රැසකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සමහර සංවර්ධන ව්‍යාපෘති ගේනකොට ඒවට පරිසරය පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. ඒපිළඳ වාර්තාවක් අරගෙන නැහැ. සමහරලාවට ක්‍රියාකරන අවශ්‍ය කරන කටයුතු කරලා නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දකුණු අධිවේගී මාර්ගය සංවර්ධනය කරනකොට සමහර ප්‍රදේශ තිබුණා ඇත්ත වශයෙන් කණු උඩ යන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. හැබැයි අපි ඒක මම මේ කාටවත් දෝෂාරෝපණය කරනව නෙමෙයි, ඒක හොඳ වැඩක්. දකුණු අධිවේගී මාර්ගයේ ස්ථාපිත කිරීම, හැබැයි ස්ථාපිත කිරීම තුල තවත් විශාල ප්‍රදේශයකට ජල ගැලීම්, ඒ වගේම විශාල අර්බුද ගණනාවකට උන්ට අද ලක් වෙන සිද්ධ වෙලා තියෙනවා මේ ක්‍රියාදාමයේ තුලම. එතකොට ඇත්ත වශයෙන් අපිට මේ ක්‍රියාදාමයන් යනකොට මේ සංවර්ධනය කරනකොට අපේ ඉන්දික මන්තුමත් කිව්වේ කාරණේ අපි හරියට හොයලා බලනවාද මේකේ තියෙන කාරණා පිළිබඳව අපි මොකද්ද කළ යුත්තේ කියලා. එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. ඒ නිසා තමයි මේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අද අපිට පහු වෙලා හරි තිරසාර සංවර්ධනය පිළිබඳව ස්ථාපිත වැඩපිළිලක්, ඒ වගේම ඒ ත්‍රිසාර සම්වර්ධනයත් එක්ක ගැට ගැහිච්ච අපේ ලෝකයේ ගෝලීය උණුසුමට මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිලක්, එයින් අපේ පරිසරය රැක ගන්න පුළුවන් වැඩපිළිලක්, අපේ වනාන්තර ගහණය කඩා වැටලා තියෙන්නේ, ඒ වනාන්තර ගහණය 130 35 දක්වා වැඩි කරගන්න වැඩපිළිලක් අපි හදන්නවාද බලන්න. භූතානය ගැන කල්පනා කරන්න. භූතානය අද ඉතාම ලෝකයේ තියෙන ඉතාම පරිසර හිතකාමීම රට, ලෝකයේ ඉතාම ඉහළම සතුරක් විඳින මිනිස්සු ඉන්න භූතානේ. ඒ විතරක් නෙමෙයි, භූතානේ එක ගහක් හදනකොට ගහ ගස් තුනක් හතරක් ඔවුන් නැවත විනාශ කරනකොට ඔවුන් නැවත හිටවන. එක ගහක් කපද්දි ගස් තුන හතරක් ඔවුන් භූතානේ ස්ථාපිත කරන. භූතානේ පළවෙනි කාරණය තමයි පරිසරයේ සුරැකීම. ඔවුන්ගේ සතුට, ඔවුන්ගේ සොම්නස, ඔවුන්ගේ සියල්ල තීරණය වෙලා තියෙන්නේ ඔවුන්ගේ පරිසරයත් එක්ක. ඇත්තම ඇත්ත වශයෙන් භූතානෙට අපේ අය අරංගිලා පෙන්වන්න ඕනේ ගරු ඇමතුමා. කුණු කඳු ආපු හැටි තමුන්නාස් දන්නවා. අප මේ දැම් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඇඟිලි දික් කරන්න යන්න එපා. මොකද හාරගෙන හාරගෙන යනකොට පල්ලෙයා ඇටකටු ඔක්කොම මතු වෙනවා. ඒ නිසා අපි කුණු කන්ද පිළිබඳ ගත්තොත් ඔය කතාවම තමයි තමුන්නාසෙන් අපි ඔක්කොටම කියන්න තියෙන. අවුරුදු 28ක් මේ කුණු කන්ද දිගින් දිගටම තිබුණා. එතකොට කවුද කතා කරේ නැහැ. මේ මම එදා ගිහිල්ලා කතා කරා මේ ඒ අද අපේ ආදරණීය සහෝදරුත් එක්ක. ඔවුන් කැඩුන්නේ නැහැ. ඉතින් කැඩෙන වෙලාව වෙනකොට කැඩුනා. ඒක තමයි උනේ. ආ කැඩෙන වෙලාව වතුර ඇවිල්ලා මේක අස්සර වතුර ඇවිල්ලා විනාශ වෙලා ස්ලජ් එක එළියට යනකොට තමයි මේක විනාශ වුනේ. ඒක තමුන්නාසලා කාලු වුණා නම් තව කඩර ඇඟිලි දික්ක නිකන් ඉඳී. නමුත් පස්සේ තියෙන එක නෙමෙයි. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ස්ථානය තිබුණේ කුමුරක්. ඒ මිනිස්සු කිව්වා අපිට, සර් අපි මේ ප්‍රදේශවල අපි ඉස්සර මේ වෙලක් තිබුණේ මෙතන, අපි මෙතන කුමුරු තිබුණා, මෙතන අපි බොහොම සන්තෝෂයෙන් ඉඳපු ප්‍රදේශයක්, මේ ප්‍රදේශයට මේක ගියන්ලා දාලා අපිට අමතක නැහැ. අපේ රත්නත්‍රේ මැතිතුමා මේ මේවට උද්ඝෝෂණ වලට ගිය කට්ටියට ගහපු හැටි අපිට අමතක නැහැ. මේවා කෑ ගහපු වලට මේවට අයින් කරන්න කියලා කතා කරපු කට්ටියට වැඩපිල්ලක් සකස් කරලා තිබුණේ නැහැ. අද අපි වැඩපිල්ලක් සකස් කරලා තිනවා. අරුවක් කාරු වලට අපි කුණු ප්‍රමාණය අරගෙන යන්න, ඒ වගේම අලුතෙන් ගේන කුණු සියල්ලම අපි වැඩපිළ සකස් කරලා තිනවා. ඒ ක්‍රියාදාමයේ අරගෙන යන්න මම ඔබතුමාට කියන්න කැමතියි. එදා ආපු කොම්පැනි ගණනාවක් ආපහු ගියා. මොකද හේතුව? එකෙන් කුණු කන්ද නැත්තම් කුණු ටික එකතු කරලා අරන් යන්න ගෙනාපුවාම මේගොල්ලෝ නැත්තම් ඒ විදුලිය නිෂ්පාදනය කරන්න අරන් ආපුවාම ඒකෙන් කොමිස් කුට්ටි ඉල්ලීම නිසා තමයි ඒ අය සියල්ලම ආපහු හැරලා ගියේ. හැබැයි අවසාන වශයෙන් මොකද වුනේ? අවසාන වශයෙන් දුක්ඛින්දේ අපේ අහිංසක අර මීතර මුල්ලේ අපේ අහිංසක ආදරණීය ජනතාව තමයි ඒකෙන් මියදුනේ. අන්න එතෙන්ට ගේනකොට අපි කල්පනා කළ යුතු තිබුණේ අපි මෙතෙන්ට කුණු ගැලලා දාලා 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 මේක සිරිපාද කන්ද වගේ උසර ගේනවද නැත්නම් මේකට වෙනත් විසුමක් නැද්ද කියලා. අපි එහෙම විසුමක් ගැන කතා කරේ නැහැ, කල්පනා කරේ නැහැ. ඒක තමයි අද මේ වැනි තත්ත්වයක් ඇති වෙලා තිබුණේ. ඒ නිසා මම කියන්නේ කැමති අද අපි මේ ත්‍රිසාර සංවර්ධනය පිළිබඳ කාර්යභාරයත් එක්ක අධිකාරු ජනාධිපතිතුමා, ඒ වගේම චම්පිකරණවක මැතිතුමා, ඒ වගේම අපේ පළාත් සභාවල මහමැතිතුමන්ලා මේ සියල්ල එකතු වෙලා අපි සාකච්ඡා කළා. අද මේ රටේ කුණු ප්‍රශ්නට අනාගතයේ ඉදිරි අවුරුදු දෙක ඇතුළත පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. කුණු සම්පූර්ණයෙන්ම අරගන්න, ඒ වගේ මේවා බෙදන්න, ඒවා වර්ග කරන්න, මේ විදිහේ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා. අපි තමුන්නාසලා අපි කොහොමද දන්නෝ මොකද වෙලා තියෙන්නේ? ලංකාව පුරුදු වෙලා තිබුණාද අඩුමතරමේ බාල් කූඩ දෙක තුනකට මේ කුණු ටික දාන්න අපි මිනිස්සු පුරුදු වෙලා තිබුණාද? පුරුදු වෙලා තිබුණේ නැහැ. පුරුදු වෙන්නේ නැහැ. අපි අපිම අපේ සංස්කෘතිය ඇතුලේ අපි අපේම රටම අපි ආගාධිකර ගෙනියන්න අපේම මිනිස්සු අපි වැඩකටු දෙක කරන්නේ. ලෝකේ අනෙක් රටවල මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ කරුණාකරලා මේ සම්බන්ධව අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ කාලවකවානක් ඇවිල්ලා තියෙන. එනිසා කුණු අර්බුදය පවා අපි විදියට විසඳන්න අවශ්‍ය කරන කටයුතු ටික ලකලාසි කරලා තියෙනවා. ඒ වගේම අනාගතේ එන ව්‍යාපෘති විශාල ව්‍යාපෘති ගණනාවක් එනවා නම් ඒ සම්බන්ධව අපි කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ? මීට පස්සේ ඒ ව්‍යාපෘති ආපුවාම තිරසාර සම්වර්ධන පිළිබඳව මේ සභාවට දාලා ඒ සභාවේ අදහස් ටික අරගෙන ඔවුන්ගේ අනුමැති අරගෙන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වැඩ පිළිලස් සකස් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ වනජීව ඇමතුමා අපේ ජයක්‍රම පෙර ඇමතුමා මම හිතන්නේ විශාල වැඩ කොටසක් සකස් කරන්න යනවා. අද අපිට විශාල අර්බුදයක් දෙනවා අපේ ගල්ගමුව ප්‍රදේශයේ, ඒ වගේම එහා පැත්තෙන් ගියාම ගිරිබා ප්‍රදේශයේ, මේ පොල්පිටිගම් ප්‍රදේශයේ විශාල අලි රංචු ගමන් කරමින් ඉන්නේ. ඇයි මේ හේතුව? අපි අලි මංකඩවල් වහලා තියෙන අපේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අපි මේ අලි මංකඩවල් වහලා ඒවයි ගෙවල් හදලා තියෙනවා. ගෙවල් හදලා අලින්ට යන්න දීපිච්ච පාර වහලා අපි දැන් මිනිස්සු ඇවිල්ලා කතා කරනවා අපේ අපිට විසඳුමක් දියවු කියලා පාර දිගේ උද්ඝෝෂණ කරනවා. ඒක මිනිස්සුන් මරලා දැම්මම ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. හැබැයි Taman කල්පනා කරන්නේ Taman කරපු වැරද්ද මොකද්ද කියලා. අලියා නිදාසේ ගිය මාර්ගය වහලා දාලා ඒකේ ගෙවල් ටික හදපුවාම අලියා ගේ කඩාගෙන හරි Tamanගේ ගිය මාර්ගෙන් යනවා. ඒක තමයි ඇත්ත தත්ත්වය. මේක අවබෝධ කරගන්න නැතුව මේ தත්ත්වය ඇතිලා තියෙනවා. අපේ ඇමතුමියත් කිව්ව මට මතකයි අද බලන්න මේ චක්‍රීය සත්ව චක්‍රීයවත්වයේ කොහොමද විනාශ වෙලා තියෙන්නේ කියලා. වෙනදා වල්ලූරු සාමාන්‍යයෙන් 40 50ක් වැටව ගහපුවාම නරිය ඇවිල්ලා වල්ලූරු ටික කනවා. ඊට පස්සේ රිලව් වඳුරු සමහරලාට ඇවිල්ලා කනවා. අද මේ සියල්ල චක්‍රෙම විනාශ වෙලා තියෙන්නේ. මොනරු ඇවිල්ලා මෝ මේ සියල්ලම අද විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ මේ කාරණෙත් එක්ක. එනිසා මේ සත්‍යයන් වඳවීමත් එක්ක ඇතිලා තියෙන தත්ත්වය තමයි මේ වැඩපිළිවෙලට හේතු වෙලා තියෙන්නේ. ඒකට තමයි පරිසරයේ මේ ඇතිලා තියෙන විශාල අර්බුදය. මේ අර්බුදෙන් ගොඩ එන්නේ කොහොමද? එහෙනම් අපි නැවත වනවගාව ආපහු පටන් ගන්න වෙයි. අපි කරන සංවර්ධන කටයුතු වලින් අපි බලන්න වෙයි මේක තිරසාර සංවර්ධනයේද? ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකද්ද? අපි අපේ ගෝලීය උණුසුම අඩු කරගන්න මොනවද අපිට කරන්න තියෙන්නේ? මෙන්න මේ වගේ කාරණා ටිකක් අපි කල්පනා කරන්න වෙයි. එනිසා ඉන්දික මන්තුමා මම දැක්ක කියනවා බොහොම සූතිවන්ත වෙනවා මේ මේක තිරසාර සම්බන්ධනේ කොහොමද බඳුන් කරේට සම්බන්ධ වෙන්නේ කියලා එතුමා කිව්වා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි අපිත් මේ බලාගෙන ඉන්නේ මොකද බඳුන් කර ගනුදෙනුවේ තියෙන ප්‍රශ්න ගන්නවක් අපිත් මතු කරුවා මේ කෝප් කමිටුවේ. ඒක දැන් අපි හොයාගෙන යන්නේ එකයි මේ ජෝන් ලිටල් ජෝන්ලා නිව් චාලිලා කවුද කියලා තමයි අපිට දැන් හොයාගන්න තියෙන්නේ. මොකද නිව් චාලි ලිටල් ජෝන් කියලා අහපුවාම ඒගොල්ලෝ කියනවා දන්නේ නැහැ කියලා. කවුරු හරි වෙන්න පුළුවන්. ඒක තමයි. ඒ නිසා අපි අන්නේ කාරණේත් මේකෙදි කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේකෙන් කාටවත් ගැළවෙලා යන විදියක් නැහැ. මේ ක්‍රියාදාමයේ අධිකාර ජනාධිපතිතුමා නිවැරදිව මේ කොමිෂන් සභාවපත් කරුවා. මේ කොමිෂන් සභාව වැඩ කටයුතු ටික හරියට කරගෙන ගියා. එක එක අවස්ථාවල විවිධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මම හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවැරදි තීන්දුවක් අරගෙන මේ චූදිතයන් නිවැරදි විදියට අරගෙන ගිහිල්ලා මේ මුළු රටම බලන් ඉන්න වැඩපිළිවෙළක්. ඒ නිසා මේට අපි අපේ උපරිම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි අද මේ දවසේ මේ ක්‍රියාදාමය තුළ අපි දකිනවා මේ සභාවේ ක්‍රියාකාරකම්, ඒ වගේම මේ ක්‍රියාදාමයට එන්න තියෙන සුසුසුකම් නුසුසුකම් මේ සියල්ලම මේක ඇතුළට සකස් කරලා තියෙනවා. මම කියන්න කැමතියි මේ බලතල ක්‍රියාත්මක කරනකොට ඒ තිරසාර සම්වර්ධන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය උපාය මාර්ග සකස් කිරීම මේ පළාත් සභාවට කතා කරලා පළාත් සභාවත් එක්ක සාකච්ඡා කරලා ඒ වගේ අදහස් අරගෙන තමයි අපි මේ ක්‍රියාදාමය සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම නව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ඒ හැම අමාත්‍යංශයකම තිරසාර සම්බන්ධයට අදාළ වන මාර්ගෝපදේශක නිකුත් කිරීමේ වැඩපිළිවෙළත් මේ සභාවට පැරලා තියෙනවා. ඒ කියන්නේ අපිට වෙනදා වගේ අපිට ඌමනා දේවල් අමාත්‍යංශය හරහා කරන්න හම්බෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් තිරසාර සම්වර්ධනයට ඍජුව සම්බන්ධ වෙන කාරණා සම්බන්ධව මේ අමාත්‍යංශවලට උපදෙස් දීමේ වැඩපිළිවෙළත් මේ තිරසාර සම්වර්ධනය පිළිබඳව මේ හදන අපි වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහ විතරක් නෙමෙයි තිරසාර සම්වර්ධන පිළිබඳව ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම, ඒ වගේම ඒ පිළිබඳ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම, ඒ වගේම ප්‍රගති සමාලෝචනය කොහොමද මේවා සිද්ධ වෙලා තියෙන්නේ, යම් විශාල ව්‍යාපෘතියක් එනවා නම් ඒක කොයි විදිහට බලපාන්නේ, ඒ බලපාන්නා වූ ක්‍රියාදාමයන් පිළිබඳව ගත්ත වැඩපිළිවෙළ මොකද්ද, ඊට පස්සේ මේ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද කියන පසුවිපරම් පවා මේ තිරසාර සම්වර්ධනය පිළිබඳව වැඩපිළිවෙළ තුළ උද්ගත වෙලා තියෙනවා කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම පරිශන සම්වර්ධන නව සොයා ගැනීම මේ සියල්ලම මේ කරුණු යටතට ඇතුළත් කරලා තියෙනවා. මම හිතන්නේ ඉතාලම වැඩපිළක් සහිතව සකස් කළ තියෙන ජාතික ප්‍රතිපත්තියක් විදියට අපි මේක දකින්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ ගරු ඇමතුමා මේ සම්බන්ධව දරන කැපවීම, ඒ වගේම එතුමාගේ නායකත්වය යටතේ අපිට අනාගතේ ශ්‍රී ලංකාව හරිත රාජ්‍යයක් කරා යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
කරු හිත අපුගාමි.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද මම හිතන්නේ විශේෂයෙන්ම මේ රට පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම වැදගත් මාතෘකාවක්. ඒ වගේම ලෝකේ ජීවත් වෙන හැම ජන කොටසකටම තමාගේ ජීවත්ීමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා වැදගත් වෙන මාතෘකාවක් තමයි අද මේ අවස්ථාවේදී අපි කතා කරන්න යෙදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කිටුම්පත ඉදිරිපත් කරද්දී අපි මතක් කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලය ඇතුළු අපේ පාර්ලිමේන්තුව අපේ ආණ්ඩුව විදේශ රටවල් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම තිරසාර සංවර්ධනය සඳහා වැඩසටහන හදනකොට අපි මතක් කළ යුතු වෙනවා පැහැදිලිවම අපේ රට අපිට හදා දුන්නු අපේ මුතුන් මිත්තන් ගැන. අපේ රට මේ ආකාරයෙන් මේ ජන සමාජය විශේෂයෙන් මේ පරිසරය, ඒ වගේම අපේ සාරධර්ම, ඒ වගේම අපේ විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ඇතුළු අපේ අධ්‍යාපන කටයුතු ඇතුළු මේ සියලු දේම අපිට හදලා දුන්නේ අපේ අතීතය. එන අතීතයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඒ අතීත රජදරුවන්ගේ ඉඳලා ඉදිරියට ආපු සියලුම ජන කොටස් අපිට මේ රට ලස්සන නිර්මාණය කළ දුන්නා. අපි එදා දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා, අපි කියවලා තියෙනවා එය කොහොමද මේ රට ආදරය කරේ කියන. මේ පරිසරයට, මේ ගහට කොළට කොහොමද මේ අය ආදරය කරේ කිය. එනං ඒ ආදරය කරපු නිසා තමයි අපි මේ රටක් අද අපිට හම්බෙලා තියෙන්නේ. අපි මෙහෙම අද මෙහෙම කතා කරන්නේ අපි මේ රට ඉස්සරහට ගෙනියන්නේ. එනං අපි මේ විශේෂයෙන්ම අපිට හදා දුන්නු රට, ඊළඟට අපි හදන රට, ඊළඟට අපි හදන අපේ අනාගත පරපුරට බාර දෙන රට සහ අනාගත පරපුර හදන රට කියලා අපි මේක බෙදාවෙන් කරගන්න ඕන. අපි මොනවද අපිට එදා අතීතයේ හදලා දුන්නු රට ඉදිරි අනාගත පරපුරට කොහොමද අපි ඉස්සරහට දායාද කරලා දෙන්නේ? මේක තමයි විශේෂම ප්‍රශ්නේ. අපි මේ රට විනාශ කරලා දෙනවද? අපි අලුත් රටක් හැටියට නිර්මාණය කරලා දෙනවද? එහෙම නැත්නම් මේ ජන සමාජයත් එක්ක පරිසරය ඇතුළු මේ සියල්ලම රටේ ආර්ථික තත්ත්වයත් එක්ක රටේ අනාගත පරපුරට මේ රට බාර දෙනකොට එයට නිවිසන සිල්ලේ ඉතා හොඳින් යහපත් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් මේ රටතුළු නිර්මාණය කරනවාද කියලා තමයි වැදගත් වෙන්නේ. නිසා මම හිතන්නේ මේ තිරසාර සංවර්ධන වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට දෙන්න ඕන කාරණයක් නෙවෙයි මං හිතන්නේ. හැබැයි ඒත් එක්ක අපි මේ වැඩ කටයුතු කරද්දී අපිට විශාල වශයෙන් වගකීමක් තියෙනවා මේ රටේ මේ වැඩ කොටස කරන්න. අපි කොහොමද අපේ මේ වැඩ කොටස විශේෂයෙන්ම අපි ස්වභාව ධර්මයත් එක්ක අපි කොහොමද මේ රටේ ජීවත් වෙන ජනතාවක් හැටියට කොහොමද අපි කටයුතු කරන්නේ? ඊළඟ අපි පරිසරය කොහොමද ආරක්ෂා කරන්නේ? ඊළඟට ජනතාවගේ ක්‍රියාකාරකම් අපි කොහොමද සිද්ධ කරන්නේ? පරිසරය ආරක්ෂා කරන්නත් ස්වභාව ධර්මයට මුහුණ දෙන්න සහ විශේෂයෙන්ම රටේ අනාගතය සඳහා ඉදිරි සැලසුම් සකස් කරන්න කියන එක. එහෙනම් අපිට වැදගත් ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි මේ පුංචි ගම්වල ඉඳලා නගරයට එනකන් මේ දිවෙන මේ ප්‍රදේශ ආවරණය වෙන විදිහට අපි කොහොමද මේ රට ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට අපේ ගමයි නගරයයි රටයි මේ ජන සමාජයත් එක්ක අපි කොහොමද ජාත්‍යන්තර වශයෙන් ලෝකයත් එක්ක එකතු වෙලා මේක බෙදා හදාගන්නේ මේ වැඩ කටයුතු කරන්න කියලා. එහෙනම් අපිට පරිසරය ආරක්ෂා කරන්න තියෙන විශේෂයෙන්ම ඒ වගේම මේ පරිසරය ආරක්ෂා කරන්න නම් මූලිකවම අපේ පොගුලේ ආර්ථික තත්ත්වය නගා සිටවලා ඒ ආර්ථික තත්ත්වය නගා සිටවද්දී සෞඛ්‍ය සම්පන්න ජන කොටසක් ඒ වගේම
ආර්ථික සම්පත් වෙනා වගේම හෝඩර් ප්ලීස් ඔනරබල් ස්පීකර් ටු ද චෙයා
ගරු එක්තා ප්‍රමෙත්ව කතා කරන්න.
අරු කතා නැගතුමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ශිෂ්‍යන් මම කතා කරමින් සිටියේ අපි කොහොමද රට පැහැදිලිව නිර්මාණය කරන්න කියන්නේ. ඒ නිර්මාණය කරන වැඩසටහනේදී විශේෂයෙන්ම පවුලක් හැටියට අපි ගත්තාම, එමත් නැත්නම් ගමක් හැටියට ගත්තාම, මේ සමාජය හැටියට ගත්තාම මේ සමාජය අපි නිර්මාණය කරන්න කොහොමද කියන්නේ. මේ සමාජය නිර්මාණය කරද්දී අපිට තියෙනවා අර මං කිව්වා වගේම අධ්‍යාපනය ගැන සෞඛ්‍ය ගැන පරිසරය හා සමාජීය ක්‍රමවේද ඊළඟට ආගම ධර්ම සංස්කෘතිය මේ සියල්ලම අපිට එකතු වෙනවා. මේ සියලු දේ එකතු වෙනවා තමයි රටක් හරියට නිර්මාණය කරන්න ඕන. එහෙනම් තිරසාර සංවර්ධනයට අවශ්‍ය වෙනවා මූලික වශයෙන්ම අපි රටට ආදරය කරන ජනතාවක් අපි බිහි කරන්න ඕන. එමෙත රටට ආදරය කරන සමාජයක් අපි නිර්මාණය කරන්න. ඒ රටට ආදරය කරද්දී අපි පරිසරයට ආදරය කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි යම් කිසි දෙයක් ඉගෙනගෙන අපේ බුද්ධිය වර්ධනය කරගන්න ඕන. කොහොමද අපි රටට ආදරය කරන් රට නිර්මාණය කරන්න සහ ජාත්‍යන්තර වශයෙන් වැඩ කටයුතු කරන්න කියන එක. ඒ නිසා මං හිතනවා අපිට අපේ ජාතික ප්‍රතිපත්ති හදද්දී ඒක රටට ගැළපෙන විදියට සහ ජාත්‍යන්තර වශයෙන් අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කළ යුතු වෙනවා. එහෙනම් මේ කොටස් ටික සිද්ධ කරද්දී අපි කොහොමද කරන්නේ? මේකේ මම දැක්ක අපේ ඉන්දික මන්ත්‍රීතුමා කිව්වා කාරණා කීපයක්. අපිට අපි සැලසුම් හදලා ප්‍රතිපත්ති අරගෙන ඉස්සරහට යනකොට ඒවල ප්‍රමාදය ගැන ඔබතුමා කිව්වා අපි සැලසුම් හදනවා වැඩ කරන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න අපි හැමදාම කරේ සැලසුම බාගෙට හදමින් වැඩ කරන්න ගිහිල්ලා තමයි මේ රට එහෙණ ගැහැවි. ඒ නිසා මේ රට බේර ගන්න ඕන නම් මේ රට නිවැරදි ගමන් මාර්ගයට ගෙනියන්න ඕන නම් යම්කිසි වැඩපිළිවෙලකට ගන්න ඕන නම් අපි සැලසුම් සකස් කළ යුතු වෙනා කාලයක් අරගෙන. හැබැයි ඒ සැලසුම හදද්දී ඒක දේශපාලන සැලසුමක් නෙවෙයි. ඒක ජාතික වශයෙන් රටට ගැලපෙන සැලසුමක් වෙන්න ඕන. එහෙනම් ජාතික වශයෙන් රටේ ඒ සැලසුම කරනකොට අපිට ජාත්‍යන්තර වශයෙන් අපි ඒ සම්බන්ධතා ඇති කරගන්න පෙර අපිට තියෙනවා රටේ හරියට ප්‍රතිපත්ති ටික හදන මේ මූලධර්ම ටික හරියට ඉස්සරහට ගන්න. මේ මූලධර්ම එදා මේ රටේ තිබුණේ නැහැ බොහෝ අය ගාව. මේ මූලධර්ම එනකොට තිබුණේ බඩගෝස්තරවාදී දේශපාලනේ. එසේ ඒක වෙනස් විය යුතු රටේ. වෙනස් වෙලා අපි සියලු දෙනාම වාඩි වෙලා ඉස්සෙල්ලා සූදානම් වෙන්න ඕන රට නිර්මාණය කරන්න අවශ්‍ය කරන මූලික සනස්ම හදන්න නම් අපේ ආකල්ප අපි වෙනස් කරගන්න ඕන. අපේ ආකල්ප වෙනස් කරද්දී අපි කොහොමද අපේ පුංචි දරුවව නිර්මාණය කරන්නේ? ඒ පුංචි දරුවා හොඳ උගත් දරුවෙක් හැටියට නිර්මාණය කරන්නේ කොහොමද? ඒ රටුවා ඒ දරුවා හොඳට හිතන්න පුළුවන් බුද්ධිමත් දරුවෙක් හැටියට නිර්මාණය කරන්නේ කොහොමද? ඒ දරුවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් හැටියට නිර්මාණය කරන්නේ කොහොමද? ඒ දරුවා මේ රටට ආදරය කරන පුරවැසියෙක් බවට නිර්මාණය කරන්නේ කොහොමද? ඒ දරුවා ශක්තිමත්ව විශේෂයෙන්ම ජාත්‍යන්තර අභියෝග බාර ගන්න පුළුවන් දරුවෙක් හැටියට නිර්මාණය කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් මේ තිරසාර සංවර්ධන ආසියේ මේ සියලු දේ තියෙනවා. අපිට ගෝලීයකරණය වෙන්න පුළුවන්, සමාජයේ අනිකුත් ස්තර වෙන්න පුළුවන්. අපි මේ සියල්ල අරගත්තට පස්සේ අපි අපේ ගෙදර හරියට නිර්මාණය කරොත් තමයි අපිට මේ සමාජ නිර්මාණය කරලා තිරසාර සංවර්ධනයට අපිට යන්න තියෙන්නේ. ඒ නිසා ජයග්‍රහ පෙරේරා ගරු අමාත්‍යතුමා, එතුමා මම හිතන්නේ දැවැන්ත පළපුරුද්දක් තියෙන අමාත්‍යවරේ. එතුමා පරිසරයට ආදරය කරන අමාත්‍යවරයෙක්. ඒ විතරක් නෙමෙයි ඒ දැනුම් සම්භාරයත් එක්ක නිර්මාණ බොහෝමයක් මේ රටේ කරපු අමාත්‍යවරයෙක්. සමන් විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා මේකට නායකත්වය දෙනකොට, ගරු අග්‍රාමාත්‍යතුමා මේකට මඟ පෙන්වීම සහ ඒ සැලසුම් වලට අවශ්‍ය ශක්තිය ලබා දෙනකොට මේ අපේ අමාත්‍යතුමා ජයග්‍රහපෙරේරා අමාත්‍යතුමා ඉදිරි වැඩ කොටස හරියට කරයි කියලා. ගරු අමාත්‍යතුමනි, ප්‍රශ්නයක් තිබෙනවා රටේ. අපි වැඩ කටයුතු කරද්දී අපි සැලසුම් හැදුවට ඒවා ක්‍රියාත්මක වෙන තැන් බොහොම ප්‍රමාදයි. බොහොම වැඩ කටයුතු ප්‍රමාදයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ ප්‍රමාදය නිසා අපිට අද කරන්න ඕන දේ අද කරන්න හම්බෙන්නේ
නැහැ. තු දෙකක් තියෙනවා.
ඔම ස්තුතියි. දවස් කීපයකින් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා අපිට විශේෂයෙන්ම වැදගත් වැඩ කොටසක් කරන්න තියෙන ඔබතුමාට ඒ ප්‍රමාදය ප්‍රථමයෙන් මේ ප්‍රමාදය නැති කරන්න ඕන. අපි හොඳ සැලසුම් හැදුවට වැඩක් නැහැ. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ආයතන ටික ඒ සැලසුම ප්‍රමාද කරනවා නම් රටේ අපිට ඉස්සරහට යන්න බෑ ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයෙකු හැටියට. ඒ නිසා මං හිතනවා අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් මේ ප්‍රමාදය නැති කරගෙන අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම. ඊළඟට මේ සැලසුම් සකස් කරද්දී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකේ රහසක් ඉන්නවා. හොඳ බුද්ධිමට්ටම් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. විපක්ෂේ වෙන්න පුළුවන්, ආණ්ඩුපක්ෂේ වෙන්න පුළුවන්. මේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය දැවැන්ත විදිහට මේකට අරගන්න. ඒ දැනුම එකතු කරගන්න, ඒ බුද්ධිමට්ටම එකතු කරගන්න, ඒ වගේම එයාගේ හැකියාවන් එකතු කරගන්න. ඒක එකතු කරගත්තාම අපි මේ රට ලස්සන විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඊයේ පෙරේදා ඇති වෙච්ච සිද්ධි සමුන්නාසල දන්නව කොහොමද කියලා. අපි මොනවද මේ රටේ කරගෙන එන්නේ, මේ වැඩපිළිවෙල මොකද්ද කරන්න කියලා ඔබතුමාලා දන්නව. මේ හද සාක්ෂියට එකගොනේ මේ සමහරලාට මෙතුමාලා සමහර අය වැඩ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම තමුන්නාසල දන්නව අපේ විපක්ෂයේ පොදු විපක්ෂයේ මේකෙත් ඉන්න හොඳ දක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක්. හොඳ හැකියාව තියෙන කණ්ඩායමක් ඉන්නවා. එයට අපි ආරාධනා කරනවා දැන් ඇවිල්ලා මේ දැන් වැඩක් නැහැ. තමුන්නාසල දැක්කනේ, ඊයේ සිද්ධ දැක්කනේ, තව ඉස්සරහට සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනත් දේවල්. ඒ නිසා ඇවිල්ලා අපිත් එක්ක මේ තිරසාර සංවර්ධනයට එකතු වෙන්න. ඊයේ ඔබතුමාලාගේ දිනේෂ් ගුණවන්දන මන්ත්‍රීතුමා ඇත්තටම පොදු විපක්ෂයේ කඩාවැටෙන වගේ තමයි එතුමාත් අතන වැටෙන්න ගියා අපි දැක්කා අමාරුවෙන්මයි තන්නේ බේරුණේ අතනදී. ඒ නිසා මම හිතන්නේ මේ පොදු විපක්ෂයේ කඩාවැටීමේ ලකුණු. ඒ නිසා එවැනි තත්ත්වයකට යන්න එපා. ඔය දක්ෂ මන්ත්‍රීවරුට එක ඔබතුමාලට ආරාධනා කරනවා. ඔබතුමාලා දක්ෂයෝ එන්න අපිත් එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන මේ රටේ තිරසාර සංවර්ධනයත් එක්ක ලස්සන යහපත් රටක් නිර්මාණය කරපු අනාගත පරපුර වෙනුවෙන් ඒ ආරාධනය පිළිගන්න කියලා ඔබතුමාලට ආරාධනා කරනවා. බොහොම සුදුසුකම් ලබා දීම සම්බන්ධ
ගරු නියෝජ්‍ය කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ වේලාව වෙන් කරමින් අද නැවතත් පාර්ලිමේන්තු සභාවකට පැමිණලා මට කතා කරන්න අවස්ථාවක් දීම ගැන ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අතිශය වැදගත් කාලෝචිත අවශ්‍යතාවයක් සඳහා තිරසාර සංවර්ධන උදෙසාම මේ රටේ තිරසාර සංවර්ධන සභාවක් පත් කිරීම සඳහා යෝජනා කර ඇති මේ අවස්ථාවේ වචන ස්වල්පයක් එකතු කර ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. මේ පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට තිරසාර සංවර්ධනය 2030 එක්සත් ජාතීන්ගේ ඉලක්කය සඳහා ඔබතුමා විසින් පත්කරා කාරක සභාව. ඒ කාරක සභාව පත්කරන්නේ ලෝකයේ පළවෙනි වතාවටම ලංකාවේ. ලෝකයේ කිසිම රටක කාරක සභාව පත් කළ නැහැ. ඒ වගේම ඔබතුමා එහි සභාපති ධූරයට පත් කරන්න මට අවස්ථාවක් මාව පත් කළා දීම ගැන මම අතිශය සන්තෝෂ වෙනවා. ඒක මට ලැබිච්ච මහඟු අවස්ථාවක් හිට මම හිතනවා. තිරසාර සංවර්ධනය ගැන ලෝකයේ ගොඩක් රටවල් කතා කරනවා. නමුත් ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තු විසින් මෙවැනි විශේෂ අවධානයක් යොමු කරලා ක්‍රියාත්මක වෙලා කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. මට ගිය සතියේ යන්න ලැබුණා මේ පිළිබඳව බාලි නුවර තිබිච්ච රැස්වීමට. ඒදී අපි ඉදිරිපත් කරා ලංකාව පැත්තෙන් අපි තිරසාර සංවර්ධනය සඳහා පාර්ලිමේන්තුවේ කරලා තියෙන වැඩ කොටස. සියලුම රටවල් පුදුමයට පත් වුණා. මෙච්චර පාර්ලිමේන්තුවකින් නායකත්වයේ අරන් කිසිම රටක නැහැ කි. ඒ නිසා ඒකේ ගෞරවයේ ගරු කතානායකතුමනි, ඔබතුමාටත් මේ සමස්ත පාර්ලිමේන්තුවටත් ලැබෙනවා. ඒකට හේතු වෙන්නේ අපි මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්, එහෙම නැත්නම් අපිට කලින් තිබ්බ MDG කියලා, ඒක 2010 2015 දක්වා 2015-2030 කියන අවුරුදු 15 සඳහා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් නැත්නම් SDG කියලා ආරම්භ කරාට ඒදී ප්‍රධාන කරුණු 17 වෙන් කරගත්තට එය අපේ රටට අවශ්‍ය විදියට හැඩගැස්ස ගැනීමට වැඩසටහනක් තිබුණේ නැහැ. අපි නිසා සන්තෝෂ වෙනවා අපේ අමාත්‍යතුමා හැටියට පත් කරේ අපේ ජයවික්‍රම පෙරමැතිතුමාව තිරසාර සංවර්ධන අමාත්‍යංශය පිහිටවල එහි බාහිර දූර කාර්යාලය අපේ ජයවික්‍රම පෙරමැතිතුමාට බාර දුන්නා. එතුමා ඒ වගේ වැඩ කරගෙන යනවා ඉතාම පැහැදිලිව. මෙහිදී අත්‍යවශ්‍යයි අපේ රටේ මිනුම් දඬු මේ රටේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා බලන්න. අපි පාර්ලිමේන්තු කමිටුවේ මේ ගැන සොයා බලලා අපි බැලුවා කොහොමද මේකට අවතීර්ණ වෙන්නේ කියලා. පිතා සන්තෝෂයෙන් කියන්න ඕනේ ලෝකයේ ඉලක්කයන් 17ක් තිබුණාට කොටස් 17කට වෙදුවට මෙය සම්පූර්ණේ වාර්තා කිරීම සඳහා ඉතාම අපහසුයි මෙමින් වශයෙන් අමාත්‍යංශ. ඒ නිසා අපි අපේ පාර්ලිමේන්තුවේ තීන්දුවක් ගත්තා මේක කොටස් 4කට බෙදන්න. ඒ කොටස් 4 ආර්ථික තිරසාර භාව පිළිබඳවත්, ඒ වගේම මූලික අවශ්‍යතාවය සඳහාත්, යුක්තිය සහ සාධාරණය කියන කොටසත්, පරිසරය සහ ස්ථාවර භාවයේ සස්ටේනබිලිටි කියන වශයෙන් කොටස් 4කට වෙන් කළා. ඒවා අපි ක්ලස්ටර් වශයෙන් අනුකමුතු වශයෙන් තෝරලා ඒ කොටස් 4ට මේ 17 අනුයුක්ත කරලා ඒ අනුකමුතු 4 අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නායකත්වයෙන් කමුටුපත් කරා. අපි ඒකෙදි සොයාගත්තා ලංකාවේ දැනට තියෙන නොයෙකුත් මිනුම් දඬු, දුප්පත්කම ගැන, අධ්‍යාපනය ගැන, මූලික අවශ්‍යතාවයන් පිළිබඳව මිනුම් දඬු සහ ඒව පිළිබඳ දත්තයන් සොයාගන්නකොට අපේ තියෙන Census and Statistics Department එකේ දැන් අපිට දැනගන්න තිබුණේ අපේ මේ සියලුම ඉලක්ක සඳහා යන්න අඩුම ගානේ 54ක්වත් මිනුම් දඬු අවශ්‍යයි. නමුත් අපේ මේ Census and Statistics Department එකේ දෙපාර්තමේන්තුවේ තියෙන්නේ මිනුම් දඬු 30ක් පමණයි තිබුණේ. ඒ වගේම සමහර කරුණු සඳහා ඒවා සොයාගන්නේ දත්තයන්
අවුරුදු 10කට සැරයක් අවුරුදු 5කට සැරයක් අවුරුදු 2කට සැරයක් යන ආදිවාසී. එනිසා දිනපත් දෛනිකව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමයක් නැහැ. ඒ වගේම සමහර දත්තයන් අපේ ප්‍රාදේශීය සභා මට්ටමේ තියෙනවා ඒවා දිසාපතිතුමාට එන්නේත් නැහැ මධ්‍යම රජයට එන්නේත්. එනිසා පළවෙනියෙන්ම අපිට දැනගන්න තිබුණේ දෙය තමයි අපි දැන් කොහෙද ඉන්නේ ඒත් කොහෙන්ද දෙනලා කොහොමද යන්නේ කියන පරතරය සොයා ගැනීමේ ක්‍රමවේදයක් අපිට තිබුණා. ඒ නිසා මේ තිරසාර සංවර්ධනයේ ලාංකික අවශ්‍යතාවය සඳහා ලංකාවේ වර්තමාන තත්ත්වයටත් එය ඒ ගලපගෙන එහි සඳහා අවශ්‍ය දත්තයන් සහ අවශ්‍ය තොරතුරු එක්රස් කර ගැනීමේ අවශ්‍යතාවය අපි හඳුන්වා දුන්නා. ඒ නිසා දැන්ට අපි කියන සන්තෝෂයි ජාතික වැඩසටහන තියා ජාතික සැලැස්මක් රටේ රජයේ තියෙනවා. එය අපි බලන්න ඕනේ ගලපගන්නේ කොහොමද කියලා මේ රටේ තියෙන මූලික අවශ්‍යතාවයන් සඳහා ඉදිරියට යන්න. එහිදී තව එකක් කියන්න ඕනේ මේ තිරසාර සංවර්ධනයේ බැලුවොත් එහෙම මේ සභාවක් පත්කිරීමෙන් තමයි මේ හැමතැනම තියෙන විශේෂයෙන්ම රජයේ සංවර්ධනය ගැන කතා කරනවා ඩෙවලොප්මන් ගැන ප්‍රතිපත්ති ගැන කතා කරනවා ඒ වගේම ක්‍රම සම්පාදන ගැන කතා කරනවා මේ සැලසුම් ගැන කතා කරනවා. නමුත් තිරසාර සංවර්ධන සභාව පිහිටුවීම පස්සේ තමයි මේ සීළු තොරතුරු එකතැනකට ඒකරාශී. ඒ වගේම සභාව අපි යෝජනා කරලා තියෙනවා තිරසාර සභාවට කේන්ද්‍රස්ථානයක් හදලා දෙන්න. ඒ කේන්ද්‍රස්ථානයේ සිට මුළු සමස්ත දේවල් සම්බන්ධීකරණය කරන්න. දැන් මේකේ වැදගත්ම දේ තමයි මේ තිරසාර සංවර්ධනය සඳහා අපිට පුළුවන් වුණා අපේ අනුකමුටුවෙන් මේ පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරලා අගෝස්තු 8 වෙනිදා මේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒ අතුරු වාර්තාව ලෝකයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු රට හැටියට අපිට විශාල ගෞරවයකට පාත්‍ර වෙලා තියෙනවා. මොකද තිරසාර සංවර්ධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ නායකත්වය දීලා තියෙන එකම රට. ඒ වගේම මේකෙදී අපි පැහැදිලිවම දැක්ක දේ තමයි අපේ රටේ අයවැයෙන් මුදල් වෙන් කරාට තිරසාර සංවර්ධන සැලැස්ම සඳහා අවශ්‍යතාවයට සමගාමීව වෙන් කළාද කියන එක ගැටලුවක් තියෙනවා. අපි අධ්‍යාපනය හෝ වේවා නිවාස හෝ වේවා අපි දුප්පත්කම නැති කරන්න දිලිඳුකම තුරන් කරන්න ඒ යනි වශයෙන් නොයිකුත් අදහස් ඉදිරිපත් කරාට ඒ රජයේ ප්‍රතිපත්ති සමගාමීව අයවැයේ මුදල් වෙන් කරන එක ගැන පැහැදිලි සොයා ගැනීමක් නැත්තම් සොයා බලලා ඒ ගැන විශ්ලේෂණයක් කිරීමේ යාන්ත්‍රයක් තිබුණා. ඒ නිසාම අපි මුදල් ඇමතිතුමා බැහැ දැකලා අපි එතුමාට ඉල්ලීමක් කරා මේ පාර 2018 අයවැයේදී තිරසාර සංවර්ධනය සඳහා අයවැයේ සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තුවලදී මූලික සිද්ධස්ථාන අවශ්‍යතාවය සඳහා එවන්න කියලා. ඒ නිසා අපි බොහොම සන්තෝෂ වෙනවා ගරු අපේ මුදල් ඇමතිතුමා මංගල සමරවිල ඇමතිතුමා වැඩබාර ගත්තට පස්සේ ඔහු සියලුම දෙපාර්තමේන්තුවලට අමාත්‍යංශ ලිඛිතව දැනුවත් කළා කියලා තියෙනවා. ඔහු මේ අවසරේ ලබන වසරට අවශ්‍ය මුදල් සංවර්ධනය දියුණුව සියලු දේ සඳහා ප්‍රාග්ධන වියදම් වලත් සම්පූර්ණයෙන්ම එන වාර්තා එනකොට අයවැය අවශ්‍යතාවය සඳහා තිරසාර සංවර්ධනයේ ඉලක්ක කරගෙන අයවැය කෙටුම්පත් හදන්නේ. මෙය ඉතාම වැදගත් මන්සන්ධියක්. ඉතාම වැදගත් කරුණක්. නිසා තිරසාර සංවර්ධනයේ අපිට පුළුවන්කම තිබුණොත් ඒ ඉලක්ක සඳහා යොමු වෙච්ච අමාත්‍යංශ 6ක් 7ක්වත් ආරම්භ කරන්න 2018 අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් ඇද්දී අපිට පුළුවන් වෙනවා අපි වෙන් කරන මුදල් ඉලක්කයක් සඳහා යම්කිසි එකඟතාවයක් උඩ අපේ මෙච්චර ප්‍රමාණයක් ප්‍රතිශතයක් අපේ සංවර්ධනයක් දියුණුවක් සිද්ධ වෙනවා. ඒ මේ විදිහට ගලා යනවා. මේක ඊළඟ දේ තමයි අපි දේශපාලඥයන් හැටියට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පුළුවන් වෙනවා අපේ මේ වාර්තාව සකස් වෙන පස්සේ ජනවාරි මාසයේ වෙනකොට ගරු කතානායකතුමනි සමහර දේවල් වලට උදාහරණයකට අපි කියනවා අපේ විරැකියාව 105.4 කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් විරැකියාව සමහර වෙලාවට අපිට කියනවා 4.9 කියලා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේම අවිස්සාවේල ආසනය ගත්තොත් සමහර 117ක් විතර වෙනවා විරැකිය. ඒකෙත් සමහරට සීතාවක ප්‍රාදේශීය සභාවේ පොඩි අංශයක් ගත්තොත් ඒකේ 121ක් වෙන්න පුළුවන්. ඒ නිසා සමස්ත රටේ සාමාන්‍යයත් දිස්ත්‍රික්කයේ සාමාන්‍යයත් ගත්තට සමහර විට තමන්ගේ ඒ දේශපාලඥයාගේ ප්‍රදේශයේ තත්ත්වය එකින් එකට වෙනස්. අධ්‍යාපනය හෝ වේවා විරැකියාව හෝ වේවා එයාගේ නිවාස ප්‍රශ්නේ වෙන්න පුළුවන්, පානීය ජලය වෙන්න පුළුවන්, මූලික අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වර්තමාන තියෙන ආසන 160ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 340 ගානෙම අපේ ග්‍රාම සේවක වසන් 14-18 අපිට වෙන්වෙන් වශයෙන් සොයා ගන්න පුළුවන් මේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 තමන්ගේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා. එතකොට අපිට අපේ ලැබෙන මුදල් අපේ මන්ත්‍රීවරුන් ලැබෙන මුදල් පළාතේ සංවර්ධනය වෙන මුදල් පළාතේ ප්‍රදේශවාසීන් එක්ක සාකච්ඡා කරලා ප්‍රමුඛත්වය හඳුනාගෙන අපේ පළාතේ වැඩිම අවශ්‍යතාවය තියෙන යටතල පහසුකම් වලට නැත්නම් අපේ පළාතේ වැඩිම අවශ්‍යතාවය තියෙන අධ්‍යාපනයට එහෙම නැත්නම් පුහුණුවට වෘත්තීය පුහුණුවට ජනාධිපති වශයෙන් ගමේ ප්‍රාදේශීය දේශපාලනය කරන දේශපාලඥයාගේ ඉඳන් පළාත් සභා දේශපාලඥයා පාර්ලිමේන්තු දේශපාලක දක්වා තමන්ගේ ප්‍රදේශයේ අත්‍යවශ්‍යතාවය සඳහා තමන්ට සංවර්ධනයක් ඇරයාමට මේ රුකුලක් වෙනවා. ඒ නිසා මේ සභාව සඳහා ඉදිරිපත් කරපු ලියවිල්ල වගේම මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා වගේම මේ තිරසාර යුගය කියන එක කිසිම පක්ෂයකට කිසිම දේශපාලන කොටසකට දිස්ත්‍රික්කයට දෙයක් නෙවෙයි. මේ අද දියුණු වෙච්ච රටවල් වලට පවා තිරසාර සංවර්ධනය කියන සමස්ත වැඩසටහන එකඟ වෙච්ච දෙයක්. ඒ නිසා මේක පොදු ලියකියවිලා පොදු වැඩසටහන. එයින් තමන් හිතනවා නම් රජයක් හැටියට පක්ෂයක් හැටියට තමන් හිතනවා නම් මේ වසරේ මේ අවුරුදු පහේ රටේ මූලික අත්‍යවශ්‍යතාවය මෙයයි කියලා ප්‍රතිපත්ති වශයෙන් වෙනසක් කරන්න ඒ නිදහස තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඒ බහුතරයක් ජනතාව එකඟතාවයක් තියෙනවා. ඔව් අපිට දැන් මේ දවස්වල සංවර්ධනය සඳහා මේ අවුරුදු පහේ විය යුත්තේ මේක කියලා ඒ දේශපාල නායකත්වයට ප්‍රමුඛත්වය ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක එක්සත් ජාතීන්ගේ හුදෙක් වැඩසටහනක් නෙවෙයි. අපිත් එක්සත් ජාතීන්ගේ කොටස්කරුවෝ. අපිත් ඒ සමාජිකයෝ. ඒ නිසා අපිත් රටක් හැටියට ජාතික වැඩපිළිවෙළේ කොටස්කරුවා වෙන්න නම් මෙවැනි අතිශය වැදගත් කර්තව්‍ය සඳහා අපි පෙළ ගැහෙනවා. ඒතර අපිට ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය ගෙන යාම සඳහා අධීක්ෂණයක් තියෙනවා. අධීක්ෂණයෙන් පස්සේ පසු විපරමක් කරන්න පුළුවන්. පසු විපරමෙන් පුළුවන් ප්‍රතිසංවිධානය කළා ඉදිරි වසර සඳහා අපිට ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මෙම කටයුත්තේ වැදගත්කම කලින්ම හඳුනාගත්ත පාර්ලිමේන්තුවක් හැටියට, ඒ පාර්ලිමේන්තුවේ ඉතා විධිමත් වැඩසටහනක් යන කණ්ඩායමක් හැටියට, ඒ කණ්ඩායමක් හැටියට අපිට ඕනෑම රටකට අපේ රටට යම්කිසි ආධාරයක් ගන්න, එහෙම නැත්නම් ණයක් ගන්න, එහෙම නැත්නම් රටේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේදී මූලික සිද්ධාන්ත හැටියට රටක බලන දේවල් තමයි මානව අයිතිවාසිකම්, ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය, ඒ වගේම රටක සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම්, ඒ වගේම ඒ රටේ දූෂණයකින් විනාශයක නාස්තිකින් තොරව ක්‍රියාත්මක ක්‍රියාදාමයන්, ඒ වගේම වැඩ කරන ඒ වගේම ශ්‍රමදායකත්වයේ දැනුම පුල් කිරීමට, ඒ වගේම ඒ ශ්‍රමදායකත්වයට පුහුණුව ලබා දීමේදී නිපුණත්වයේ ප්‍රවර්ධනය කිරීම වැඩසටහන යන ආදී වශයෙන්. ඉතින් එවැනි දෙයක් කිරීමේදී අපිට පැහැදිලි වැඩසටහනක් අපිට බැරිනම් මිනුම් දණ්ඩක් නැත්නම් ඒ ගැන විගණනය විග්‍රහයක් කරන්න අපිට බැරිනම් ඒ මිනුම් දණ්ඩ අපිට කොහෙද ඉන්නේ අපි කොහෙටද යන්නේ කියන වෙනස අපේ පරතරය හඳුනා ගැනීමට බැරිනම් අපි කෙරෙහි ජාත්‍යන්තරයේ දකින්නේ දියුණු වෙන්න ඕන දියුණු වෙන්න හිතන දියුණු ජාතියක් බවට පත් වෙලා ඉදිරියට යන්න ඕන රටක් බව. ඒ නිසා මේ තිරසාර සංවර්ධනයේ ඉලක්ක සමද රටක් හැටියට මෙම සභාවක් පත් කළා. ඒ සභාවට සම්පූර්ණ ශක්තිය ලබා දීලා දේශපාලනයෙන් තොර වෘත්තිකත්වයෙන් යුතු වෘත්තිකයන්ව ඒකට යොමු කරලා එයාට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමත් පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉස්සරහට ගෙනීමත් තමයි අපේ විය යුතු. ඒ නිසා මම නැවත වරක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීමත් තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 20 න්‍යායපත්‍රයේ අතුරු එහෙම නැත්නම් කාර්යක සභාවක් පත් කළ එහි සභාපති ධූරය මට දීම ගැනත් මේ සඳහා අපිට ලෝකයේ පුරාම විශාල ගෞරවයට පාත්‍ර වෙලා තියෙන පාර්ලිමේන්තුවකට ඒ පාර්ලිමේන්තු ගෞරවය අපි 225 දිනාටම ලැබෙනවා. නිසා මේ කාර්යාවේදී මේකට අපේ සම්පූර්ණ ශක්තිය සහයෝගය ලබා දීම අපිට නෙමෙයි අපේ પરම්පරා ගන්නා අපේ දරුවන්ගේ දරුවන්ට අනාගතයේ වැඩසටහනක් වැඩපිළිවෙළක් ක්‍රමවත් විධිමත් වැඩසටහනකට යන රටක් හැටියට රට ඉදිරියට එන්න නම් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් තිරසාර සංවර්ධනය සඳහා පෙළගැසිච්ච රටක් ක්‍රියාත්මක වෙච්ච රටක් කියලා ස්ථාපිත කිරීම සඳහා මේ සඳහා සම්පූර්ණ සහයෝගය සියලු දෙනා ලබා දෙන්නත් ඇමතිවරයාට මේ ගිනීම පිළිබඳ අපේ හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.